Honorable Member Sumit Udukumbara, you have 10 minutes.
Aru niyojya karaka sabha sabhapathithumani 20 22 ayavaya vivadeedi mage kathawa singala bauddha taruna desapalajye hatiyata dhammapade gathawak uputa ganimin aarambha karannam asare saramatino sare chara dassino te saran nadigacchanti miccha sankappa gochara nisarude sarude lesa sitanno nisaruse sarulesa dakinno sonduru
wahagena itamamba
veradi kalpana goduru karagena sarathayata nopaminethi
dannathi deyak
garu niyojya karaka sabha sabhapathithumani dhammapade
modek wenawane
oda bauddha neda
issek wenne
pa gila balanne
naluk mantri gene
e nisa garu niyojya karaka sabha sabhapathithumani මේ 20යි 22 අයවැය ලෝක කොවිඩ් වසංගතය හමුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපුවාම
නාන්නේ
මේ විපක්ෂයට බොහොම රිදිලා තියෙනවා අද විපක්ෂයේ වියරුවෙන් අද උදේ ඇවිල්ලා විවාදය පටන් ගත්ත අනුර කුමාර දිසානායක මහා බොරු කියලා පැනලා දිව්වා මේ වහන්න හිටියේ නෑ එතුමා කිව්වා රාජපක්ෂ වලට 150කට වැඩිය අයවැය මුදල් වෙන් කරා කියලා මේ මම පට්ටපල් බරු 169ක් වෙන් කරා කිව්වා වෙන් කරලා තියෙන 129.5යි ඒකේනු 115ක් ආරක්ෂක අමාත්‍යංශයට ඒව හැමදාම අයවැයෙන් වෙන් කරන මුදල් මෙහෙම තමයි අනුර කුමාර දිසානායකලා මේ රටේ මිනිස්සුන්ට බරුව වැපිරුවේ රාජපක්ෂ බීතිකාවද ඇති වෙලා මෙහෙම තමයි කිව්වේ පෝට් සිටි එක වරාය නගරේ ආරම්භ කරද්දී ලංකාවේම කලුගල් කඩලා පුරවන්න බෑ කිව්වා මේ පෝට් සිටි හද බිම මේ මහමුද හැබැයි පුරවල හැදුවා ලංකාවේම ගල් කෙඩුවත් මදි කිව්වා එහෙම තමයි කිව්වේ හැබැයි රාජපක්ෂලා එක හැදුවා මේ රටේ සිටීමේ තවත් කොටසක් එතු කරලා දුන්නා ඒක තමයි ඇත්ත නාමල් රාජපක්ෂ මහත්තයා ලැම්බෝගිනි 12ක් වරායෙන් ඉරදානවා දැක්ක කිව්වා ඇහැට දැක්ක කිව්වා එහෙම තමයි බොරු වැපුරුවේ අද මහලොකු සුද්ධවන්තය වෙන්න හදනවා මැරලා ඉපදලා නැහැ මේ රටේ මිනිස්සු 89 මේ රටේ කර විනාශය අමතක නැහැ 76 කේ ආවේ ධනපත පන්තිය නිර්දෙඩ පන්තිය කියලා තමයි ඒ වෙලාවේ මිනිස්සු ඝාතනය කරේ 88 89 මොකද්ද කරපු විනාශය අද මේ රටේ ආර්ථිකය ගැන කතා කරනවා ආර්ථිකයට මරුපහර මෙල්ල කරේ ජනතා විමුක්ත පෙරමුණ ගමේ තියෙන ගොවි ජනසේව මධ්‍යස්ථාන ටික ගිනි තිබ්බා බස් ටික ගිනි තිබ්බා රාජ්‍ය දේපල විනාශ කරුවා කෝච්චි ටික ගිනි තිබ්බා අද කතා කරා බෞද්ධාගම වෙන දල්ලා මාලිගාවට බෝම්බ ගැහුවා මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ විදිහට පෙළී ඉන්නවා ගමේ රාජ්‍ය සේවකයෝ අයිංසක දෙමව්පියගේ දරුවෙක් ඉගෙනගෙන රාජ්‍ය සේවකකට වැදුනම වහම ඉල්ලා අස්සන්න කිව්වා ඉල්ලා අස්සු නැත්තම් මැරුවා තමන්ගේ මිනිවල තමන්ටම කියලා කපාගෙන වෙඩි තියලා වැළවුවා ඒකේ එහෙම තමයි පහත් ඉදිරිය දේශපාලනය කරේ අද මේ රටේ මිනිස්සුන්ව මුලා කරන්න හදනවා ගමේ තියෙන මිනිස්සු අහිංසක මිනිස්සුන්ගේ දේපල 89 මංකොල්ල කෑව කරාඹුටි රත්තරන් ටික මංකොල්ල කාලා අද ඒ සල්ලි වලින් හොර FB account හදාගෙන ඉවරලා
අප්පන් ගත්තා
ගමෙන් ආරම්භ කරනවලු
ඔව්
ගමේ ඒ කරපු විනාශය මේ රටේ මිනිස්සුන්ට හොඳට මතකයි ඒ නිසා තමයි 30ක් ඉදමු තමන්ගේ මන්ත්‍රීගාන තුනට වැස්සුවේ එක්සත් ජාතික පක්ෂයේ තකතුනි වල්ලා රට විකුණද්දි වරාය විකුණද්දි ඒකට උදව් කරපු ඒක මේ රටේ දැක්ක මිනිස්සු ඒ නිසා මේ අනිත් සෞඛ්‍ය ඇමතිලා රුපියල් 300 බෙහෙත් එක 16700ට තමයි ගෙනාවේ රටට අද ආර්ථිකය ගැන කතා කරනවා 16000 බෙහෙත් එක 45000ට ගෙනාවේ මෙහෙම පට්ට විදියට මේ රට විනාශ කරලා හොරකම් කරපු මාළඟු සෞඛ්‍ය ඇමතිරුත් එක තමයි මේ විපක්ෂය අද ඔක්කොම එකතුලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අද බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ 76 වෙනි අයවැය ඉදිරිපත් කළා කියන රටට ලෝකෙම කොවිඩ් වසංගතයෙන් වෙලාගත්ත මොහොතක අපි නිතාම අමාරු අවස්ථාවක නමුත් එතුමා මේ රට මේ තියෙන තැනින් ගොඩ ගන්න අවශ්‍ය වැඩපිළිවෙල හැම ශේෂ්ඨම අවශ්‍ය මුදල් ටික වෙන් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා 6.5 දසම පහක ආර්ථිකයක් එක බාර දුන්නු රට අවුරුදු හතර හමාරක් රට පාලනය කරලා මේ රට විනාශ කරලා 2.5ට ආර්ථිකය වට්ටලා විනාශ කරපු රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත මේ රට ඉස්සරහට යන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ නිසාද විපක්ෂයේ බය වෙලා ඊයර මාතලේ රෝහිණි මන්ත්‍රීතුමිය මහින්ද රාජපක්ෂ මහත්තයාට අපහාස කෙරුවා. සඳහිරුසාය ගැන කිව්වා. ඉඳගත්ත පුටුව ගැන කිව්වා. සඳහිරුසාය හැදුවේ අවුරුදු 30ක් යුද්ධයෙන් බැටගාපු අපිව බේරගත්ත රණවීරව සීපත් කරන්න. සඳහිරු පවතින තාක්කල් අපේ රණවීරෝගේ අභිමානය ආරක්ෂා කරන්න ඒ ගෞරවය ලබා දෙන්න. ඒකටත් සනගාව කියලා බොරු කතා කිව්වා මේ මන්ත්‍රීවරු. කවුරුවත් සනගෙන්නේ නැහැ. මේ රටේ 29,000ක් තරුණ යුද්ධයට ගිහිල්ලා මැරුණා අපේ සෙබළු. ඒ සෙබළුන්ගේ දෙමව්පියෝ ආරංචියට ආවා තමන්ගේ දරුවන්ට තියෙන ගෞරවය අභිමානය පෙන්වන්න.
ඔව්.
ඒ නිසා මේව අල්ලගෙන මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. අපේ ආර්යව ගැන කිව්වා. අපි දැක්ක එතුමගේ පක්ෂ නායකයාගේ ආර්යව කොහොමද හැසිරුනේ කියලා.
ඔව්.
ආර්යව වෙන්න කලින් තමන් ආර්යව වේ කියලා ඉස්සරහට දාගෙන යන්න කියපු විදිහ අපි දැක්කා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාවත් එතුමගේ බිරිඳවත් එහෙම වැඩ කිරුවේ නැහැ. මේ රටේ නිවැරදි ආදර්ශයක් දුන්නා. හොඳ අම්මා කෙනෙක් වුණා. හොඳ බිරිඳක් විදිහට මුළු රටටම ආදර්ශයක් දුන්නා.
අම්මා කෙනෙක් වුණා.
ඒ නිසා රාජපක්ෂ මහත්තයාට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. ඔබ තමුන්නාසල පක්ෂින්ද ප්‍රේමදාස මහත්තයාගේ තාත්තව මැරුව විදිය මතක් කරගන්න කොටියා. ඔබ තමුන්නාසලගේ නායකයාගේ තාත්තා එල්ටීටීට අවියාය දුන්නා. පොලිසිය 600ක් යටත් කළ මැරෙන්ඩරියා. ඒව අමතක නැහැ මේ රටේ මිනිස්සුන්ට. එහෙම එල්ටීටීත් එක්ක ගනුදෙනු කරපු ප්‍රේමදාස මහත්තයාව මැරුවේ මහ පාරේ කෑලි කෑලි යන බෝම්බ තියලා. ඒ කොටියාව විනාශ කරුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන අමතක කරන්න එපා. ඔබටත් මටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් විදිහට මේ රට හදලා දීලා මේ මුළු මහත් ජාතියටම අභේදානය දුන්නේ වෙන කිසි කෙනෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ නිසා තුට්ටිය දේශපාලනය කරන්න එපා විපක්ෂය. මේ විපක්ෂයේ ගරු කතානායකතුමනි මහා පිස්සු විපක්ෂයක් අවුරුදු 4,000ක් ආණ්ඩු කරලා මහා බැංකුව විනාශ හොරගම් කරුවා. ඒ විතරක් නෙමෙයි අවසන් වෙද්දී බෝම්බ ගහලා මිනිස්සු මැරෙනකන් ගෙවල් වලට බලන් හිටියා. තාත්තා කිව්වා කියලා පල්ලියට යන්නේ නැතුව අද මහලගොඩ කයිවාරු ගහන හරියලා ගෙදර හිටියේ. ඒවා මේ රටේ මිනිස්සු දන්නවා. මිනිස් මේ අද මේ කොවිඩ් වසංගතය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන් රාජ්‍ය සේවකයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ හැමෝම ඒකරාශී කරගෙන මේ කොවිඩ් වලින් අපේ රට බේරගෙන මේ මිනිස්සුගේ ජීවිතේ ආරක්ෂා කරන ඉස්සරහට යද්දී මොකද විපක්ෂ කරේ? කකුලෙන් ඇද්දා. වැඩ පිළිවෙල කකුලෙන් ඇද්දා අපහාස කෙරුවා. මේ විපක්ෂය බලන් හිටියේ හතර වටේ මිනි කඳු ගහයි කියලා. එහෙම වුණේ
නැහැ.
ඉතාම නිවැරදිව රට පාලනය කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොන අමාරුකම් මැද්ද වුණත් මිනිස්සුගේ ජීවිතේ බේරගන්න අවශ්‍ය එන්නත් ටික බල දුන්නා. අනිකුත් පාසුකම් ටික දුන්නා. මේවා බලන් ඉන්න බැරි මේ රට කාපු විපක්ෂයද මහා ලොකුවට පුරසාරම් දෙනවා මෙතෙන්ට ඇවිල්ලා. ගරු නියෝජ්‍ය කාර්ය සභාවට මට තව විනාඩියක් දෙන්න විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ මහා මාර්ග අමාත්‍යංශයට
විනාඩි දෙකක් තියෙනවා.
60ක් ලබා දුන්නාම ඒකට කිව්වා පාරවල් හදන්නේ කන්නද කියලා ඇහුවා.
ඔව්.
අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා මැදියම අධිවේගී මාර්ගය ගෙනාවාම ඒක තමන්ට හිතවත් මෙතුමට හිතවත් ජාවාරම්කාර කොන්ත්‍රාත්කරුවන් දීලා ඒ මාර්ගය අඩාල කිරුව හදන එක නැවතුව කඩාකපල් කෙරුවා. හැබැයි අපේ දිස්ත්‍රික්කයේ නායකයා හැටියට යෝසන් ප්‍රාන්ත වැදතුමා තමන් දරණයි අමාත්‍යංශයේ කොන්ද කෙලින් තියාගෙන නිවැරදි තීන්දුව අරන් ඒ ජාවාරම්කාර කොන්ත්‍රාත්කරුවෝ ඉවත් කරලා නව කොන්ත්‍රාත්කරුවන් දීනවල තව සතියක් අද්දි අපේ රටට අපේ ජාතියට තවත් අධිවේගී මාර්ගයක් ලබා දෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. එහෙම වැඩ කරද්දී මේ අයට රිදිලා ගිය සතියේ මාර්ග 1500ක් අවුරුදු ගණනක් ඉතාම දුෂ්කරව ගමන් ගත්ත මාර්ග 1500ක් හදලා ජනතාවට ලබලා දුන්නා. ලබන සතිය ඊළඟ සතිය වෙද්දී තවත් මාර්ග 2500ක් හදනවා. මේ කට්ටිය බලාගෙන ඉන්නේ ගමේ අහිංසක මිනිස්සු කැඩිච්ච පාරේ රස්තිය අදිනවා තමයි මේ කට්ටිය කැමති. අවුරුදු 4ම රට පාලනය කරුවා එක පාරක් අපේ බලاده හැදුවේ නැහැ. ඒක තමයි ඇත්ත. එක පාරක් හැදුවේ නැහැ.
හදුවද?
හැබැයි දැන් මේ වැඩපිළිවෙල අපේ දිස්ත්‍රික්ක නායකයා ජෝස්ටන් ප්‍රාන්ත මැතිතුමා මගේ දේශපාලන නායකයෙක් හැටියට එතුමා ඉතාම සාර්ථකව නිවැරදිව එදා මහින්ද රාජපක්ෂ මහත්තයා හඳලා දුන්න ඒ වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මහත්මත් එක්ක එකතු වෙලා අද අපේ රටට ලබා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ජොන්සන් පොන්ත් මැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෞරවය ජනතාවගේ ලබා දෙන්න කැමැති. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි තව විනාඩියක් දෙන්න. මේ අයව විවාදය පටන් ගත්ත දවසේ නම් මේ කට්ටිය කිව්වේ ගමට සල්ලි දුන්නට තමයි විරුද්ධ උනේ. ගමේ ජනතාවට සල්ලි දුන්නට කිව්වා අයියේ රෝහිණි මන්ත්‍රීතුමා ජාවාරම් කරුමට කියලා. මේ ගමට දුන්න සල්ලි වලින් වැඩි කොටසක් ගමේ අහිංසක ජනතාවගේ ජීවනෝපාය නගාසි දොන්න දුන්නේ. ගමේ ඉන්න හැම ශාස්ත්‍රයකම දීවර ශාස්ත්‍රය, පොත් සම්පත් ශාස්ත්‍රය, වැවිනි ශාස්ත්‍රය, සංචාරක ශාස්ත්‍රය මේ හැමෝටම මුදල් ටික දුන්නා. මේ කොවිඩ් නිසා අපේ ආර්ථිකය වැටුණා. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය වැටුණා. ඒක නගා සිටවන්න මුදල් ටික දුන්නාම ඒ මුදල් ටික ගමේ දෙපයින් නැගීටින්න හදන ව්‍යවසායකට ලැබෙද්දි ඒකට කියනවා ජාවාරම් කරන මුදල් දුන්නා කියලා. අනික ප්‍රාදේශීය වාර්ඩ් මන්ත්‍රීවරුන්ට මුදල් දුන්නා කියලා අපහාස කරනවා.
Honorable member please wind up.
ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි මමත් ගමෙන් ආපු දේශපාලඥයෙක්. ප්‍රාදේශීය සභාව නියෝජනය කරලා විපක්ෂ නායකවරයෙක් හැටියට සභාපතිවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නේ. අපි ගම්වල මිනිස්සු, අපි ජීවත් වෙන ගමේ මිනිස්සුත් එක්ක ඒ මිනිස්සුගේ දුක හඳුනනවා අපි. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ගමේ පුංචි මිනිහාගේ ආර්ථික ඉස්සරහට ගේන්න කිරිගොවියට පැමිණි ටිකක් විකුණන මිනිහට බුලත් ටිකක් විකුණන හදලා විකුණන මිනිහට ඒ වගේම ගමේ
සිල්ලතකඩේ
අනුදුකඩේ විකුණන මිනිහට මුදල් ටික දීලා තියෙන්නේ. මේවට ඉවරසිය වෙලා මේ වෙන කිසිම දෙයක් නෙමෙයි කුහකකම. ඒ නිසා මම මේ විපක්ෂයෙන් ඉල්ලා හිටිනවා කුහක වෙන්න එපා. ඔය පඩු දේශපාලනය කරන්න එපා. සරුදේ සරු විදියට හිතන්න කියලා මං ඉල්ලා සිටින්මින් ඔබතුමාට මගේ අවස්ථාවයි සම්මානි සිදු කරනවා.
Thank you. Honorable Dr. Rajitha Senaratna, you have 28 minutes.
ගරු සභාපතිතුමනි අද මම මෙම අයවැය ලේඛනයේ ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන වගේම ආර්ථික දත්ත මගින් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය ගැන කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම ගන්නේ මේ දළ දේශීය නිෂ්පාදනය. දැන් 2020 දළ දේශීය නිෂ්පාදනය තිබුණේ ඩොලර් 81.1 බිලියන. ඒ 2020 දී අපි කාලයක් තිබුණ ඉහළ මධ්‍යම ආර්ථිකයක් තිබුණ එක ඒ ආර්ථිකය පහළ මධ්‍යම ආර්ථිකය දක්වා කඩාගෙන වැටුණා 2020 අවුරුද්දේදී. ඒ මොකද ඒක පුද්ගල ආදායම කලින් තිබුණේ 4000 ගණක් තිබුණා ඩොලර් 4000කට වැඩි අපේ රටේ. ඒක ඩොලර් 3682කට අඩු වුණා මිනිසුන්ගේ ආදායම. ඒ වගේම ආර්ථික වර්ධනය 2021ට පුරෝකථනය කළ තියෙනවා මුදල් ඇමතිතුමා. මහ බැංකුව පුරෝකථනය කළ තියෙනවා 5%. නමුත් ලෝක බැංකුව පුරෝකථනය කළ තියෙන්නේ 3.4% කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළ තියෙන්නේ 4%. ඒකෙන් තේරෙනවා මහා බැංකුවේ බොහෝ සංඛ්‍යා ලේඛන ඇතරම තියෙන තත්ත්වයට වඩා ඉහළ මට්ටමට මේ සංඛ්‍යා ලේඛන අතාත්වික කියන එක. ඊට පස්සේ ගත්තාම විරැකියාව. විරැකියාව අද මේ වෙනකොට 5.7% වෙනකන් ඉහළ ගිහිල්ලා තිබෙනවා. කලින් ඇතරම විරැකියාව තිබුණේ 4.2%. යුද්ධය පවතින කාලේ වුණත් 4.2%ක විරැකියාවකින් රට ගෙනියන්නට පුළුවන් වුණා. නමුත් අද 5.7%කට ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම උද්ධමනය 2020 වෙනකොට උද්ධමනය 6.2%ක් වෙලා තියෙනවා. ඒකත් තිබුණේ 4.4%ක ප්‍රමාණයක්. අද ඒ වගේ ඉහළ මට්ටමකට යනවා. ආහාරවල උද්ධමනය 12.2%ක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුලේ වැඩිවීම 12.2%කින් වැඩි වෙනවා. ඒ වගේම මාසික වැඩිවීම බැලුවොත් 2021 ජනවාරි වෙනකොට 5.6%කින් සැප්තැම්බර් වෙනකොට 4.5%කින් කියන්නේ මාසිකව උද්ධමනය වැඩිවීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව මේ ආනයන සීමා කිරීම. ඒ වගේම ආදායම සහ අයවැය හිඟය ගත්තොත් මේ අයවැය ලේඛනය අනුව 2019 දී ආදායම අනුව අයවැය හිඟය 9.6%. 2020 වෙනකොට ඒක 11.1%කට ඉහළ ගිහිලා තිබෙනවා. ඇත්තනම් මේ අගයන් මීටත් වඩා වැඩි ඇත්ත තත්ත්වය මම ඒක පසුව පෙන්වා දෙන්නම්. දෙදාස් දෙක දෙදාස් තුනේදී අයවැයන්ගේ 15%කට අඩුව තබාගත යුතුයි කියලා එදා රජය පනතක් සම්මත කරා අපේ රජය. ඒ නිසා 2016-17 අපේ රජය කාලයේදී 2016-17-18 අවුරුදු තුනම 15%ක ඒ වටා ඒ අයවැය හිඟය තබා ගත්තා. නමුත් 2019 පාස්කු බොම්බයත් 2018 ආණ්ඩු කුමන්ත්‍රණයත් නිසා ඒක ඊට වඩා ඉහළ මට්ටමකට 2019දී ගියා 9%ක් විතර. මැතිවරණයෙන් පස්සේ දුන්න බදු සහන නිසා ඇත්තරම මේ කොම්ප්‍රදෝරු ධනපති පන්තියට ලබා දුන්න බදු සහන නිසා බදු ආදායම තිබුණ එක 12.6%කට දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතයක් විදිහට තිබුණ එක 90.2 වෙනකන් කඩාගෙන වැටුණා. ඒ අනුව රාජ්‍ය ණය 2020දී අපිට තියුණා ගෙවන්න 2020 ඩොලර් බිලියන 4.3. ඒ කියන්නේ ණය 2.8 බිලියන ඩොලර් පොලිය ඩොලර් බිලියන 1.58. 2020දී ඒ කියන්නේ ණය දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ඇදෙට බැලුවාම 101%කට ගියා. මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. කියන්නේ තමන්ගේ රටේ ආදායමට වඩා ණය වැඩි. මුළු ආදායමම ගත්තත් ණය ගෙවන්න බෑ. ඒ කියන්නේ ණය ගෙවන්න තව ණය ගන්න ඕනේ. 2021 අප්‍රේල් වල වෙනකොට මුළු ණය ප්‍රමාණය තිබුණ අපිට අපි රටක් වශයෙන් බැලුවොත් ඩොලර් බිලියන 35.1. ජාත්‍යන්තර බැඳුම් කරත් එක්ක ජාත්‍යන්තර බැඳුම් කර තියුණා 147.46. 2022දී ගෙවිය යුතු තව ණය තියෙනවා. එන අවුරුද්දට මේ අයවැලේ කෙනෙක් වෙන් කරන්නේ ඩොලර් බිලියන 5ක් ගෙවන්න ඕනේ තව. නමුත් අද අපේ විදේශ සංචිත අන්තිම 15%ටම බැහැලා. විදේශ සංචිතය ගත්තොත් 2020 අවසානයේ වෙනකොට ඩොලර් බිලියන 5.7ක් තිබුණා 2020. ඒකේ තිබුණේ ඒ අවුරුද්දේ සවරින් බොන්ඩ් එකක් ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 1ක්. ඒකත් ගෙවලා. ඒ වගේම විදේශ ශ්‍රමික විනිමය ගිය අවුරුද්දට අපිට තියුණා සාර්ථක. මොකද 105.8කින් 2020දී වැඩි වුණා. නමුත් මේ අවුරුද්දේ ඉතා නරකයි තත්වය. මේ අවුරුද්දේ ශ්‍රමිකින්ගේ විනිමය අපිට ලැබෙන විනිමය 50%කින් අඩු වෙලා තියෙනවා දැන්. 50%කින්. එතකොට මීටත් වඩා අමාරු තත්වයක් වෙළඳ හිඟය. ඇත්තනම අපි ආනායන සීමා කිරීම තුළ වෙළඳ හිඟය අඩු කරගත්ත 25%කින් පමණ. නමුත් මේ ඔක්කොම වෙනස් වෙන තත්වයක් 2022ට ඇති වෙනවා. 2021 ඇත්තරම ගත්තාම 2021 වෙනකොට මහා බැංකු සංචිත ඉතාමත්ම නරක තත්වයකට ගමන් කරනවා. ඒක තියෙනවා මේ තියෙන්නේ මේ වාර්තාවද Central Bank Dollar Reserves Negative for First Time in History. ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් මේ සංචිතය බිඳුවට වඩා අඩු ගානකට ගියා. ඩොලර් මිලියන 400ක් ගෙවා ගන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. තව ණය තියුණා. එතකොට ඒ අනුව විදේශ සංචිතය මේ අනුව මේ රට ඇත්තටම මූඩි ආයතනය අනුව මේ රට CAA 2.5ට දැම්මා. ඒ වගේම S&P එක CCC අංකයට දැම්මා. මොකද මේ දෙකෙන් කියන්නේ මේ දෙකේ අගය කියන්නේ extremely speculative. ඉතාමත්ම අපිට අවිනිශ්චිත නරකම ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයක් ආර්ථිකයේ තිබෙනවා කියන එක. දැන් මේකේ එක කට්ටක් පහ වුණ හැටිය එන ඩොලර් බිලියන 5 අපිට ගෙවා ගන්න බැරි වුණොත් එන අවුරුද්දට තියෙන ඒකේ මුදල් අපි වැටෙනවා කෙලින්ම එතන ඉඳලා ඊට පස්සේ කට්ටෙට. ඒක වැටුනොත් එහෙම මොකද වෙන්නේ? Default imminent with little prospect for recovery. එතෙන්දි වෙන්නේ බංකොලොත් වෙනවා නැවත රිකව වෙන්න ඉතා අපහසු තත්වයක. මෙන්න මේක තමයි මෙතන තමයි අපේ ආර්ථිකය අද මේ තත්වයේ තියෙන්නේ. ඒ අනුව ඒ වගේම ඩිමොක්ලිස් ආයතනය අනුව මේක මම නෙවෙයි අපේ මහාචාර්ය තිස්ස විතාරණ පවා ඉදිරිපත් කරා. ඩිමොක්ලිස් අනුව මේ ලංකාව බංකොලොත් රටවල් වලින් අංක 1 බවට පත් වුණා මේ අවුරුද්දේ. ලංකා ලෝකේ තියෙනවා බංකොලොත් රාජ්‍යයන් 7ක්. ඒ 7ෙන් නරකම රට අංක 1 රට තමයි ශ්‍රී ලංකාව බවට ඔවුන් ඉදිරිපත් කළා. ඒ වගේම දැන් මම කියනවා මේක කොරෝනා වසංගතයෙන් දම නෙවෙයි. අපේ මං ආගෙන හිටියේ අපේ කවුද ගම්මන්පිල මැතිතුමා කිව්වා මේක කොරෝනාව හින්දාම නෙවෙයි මේ අර්බුදය කියලා. ඕක ඒක මමත් පිළිගන්නවා. කොරෝනාව නෙවෙයි කියන එක එහෙම කොරෝනාව නිසා නම් මේක අර්බුදය තියෙන්නේ අපේ අනිත් රටවල් වලටත් ආසන්න රටවලටත් මේක බලපාන්න ඕනේ. මම පෙන්නනවා අනිත් රටවල්වල දකුණු ආසිතක රටවල්වල ඩොලර එක කොහොමද තිබුණේ කියලා. එතකොට ඒ රටවල්වල ඩොලර එක ගත්තොත් අපේ රටේ ඩොලර එක කඩාගෙන වැටෙන මේ වේගය 111.9යි. සැප්තැම්බර් වෙනකොට 2021. පකිස්තානයේ 108කින් බංග්ලාදේශයේ 0.44කින් අඩු වෙලා තියෙනවා. නේපාලයේ 2.48කින්. ඉන්දියාව 2.23කින්. බූතානයේ 2.48කින්. මෝල්ඩෝවත් 0.33කින්. ඇෆ්ගනිස්තානයේ 3.3කින්. ඒ කියන්නේ ඇෆ්ගනිස්තානයටත් වඩා නරක තත්වයකින් අපේ ඩොලරය කඩාගෙන වැටෙමින් තිබෙනවා. මේ ආසන්න රාජ්‍යවල වැඩිම වේගයෙන් ඩොලර එක කඩාගෙන වැටෙන්නේ අපේ රට. එම නිසා මේ ඩොලර එක අගේ බැලුවාම කොරෝනා වසංගතය නිසාම නෙවෙයි මේ තත්ත්වය උදා වෙලා තිබෙන්නේ. එතකොට මේ අනුව ඇත්තටම 2021 ජනවාරි වල ඉඳලා ඔක්තෝබර් වෙනකොට ඩොලරේ කඩාගෙන වැටලා තියෙනවා 108.9 ක වේගයකින් ඒ මාස ටිකේ විතරක්. එතකොට යුරෝ, ඕස්ට්‍රේලියන් ඩොලර්, ස්ටර්ලින් පවුඩ්, ඉන්දියන් රුපී මේ සියල්ලම බැලුවොත් මේ ඔක්කොම මේකට 90 රුපියල යගේ කඩාගෙන වැටලා තිබෙනවා. එතකොට මේ ඔක්කොම සිදුවෙන මේකින්ද තමයි මෝටර් රථ වාහන තානාංකරය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ලංකාවට ගෙනීම නැවතුවේ. ඒ වගේම මේ අලුතෙන් දැන් ඉදිරිපත් කළ තියෙන ඩොලර් ලංකාවට ගෙනීම සඳහා ද්විත්ව පුරවැසියන්ට විශේෂ පොලි අනුපාත, විශේෂ තැන්පත් ගිණුම් ආරම්භ කළා. එතකොට ආනායන ආදායම් වලට විශේෂ නීති ගේන්න. අනිත් එක මේ වගේම තමයි බදු. බදු බැලුවොත් මේ සැරේ 2020 දී වැට් බද්ද 15 ඉඳලා 18 දක්වා බැංකු බද්දට දානවා. එතකොට බැංකු වලට කියනවා මේක පාරිභෝගිකයට දාන්න එපා කියලා. එතකොට මොකද බැංකු කරන්නේ? බැංකු ඒ බද්ද බද්දක් වශයෙන් වැඩි කරන්නේ නැහැ. බැංකු ගාස්තු වශයෙන් වැඩි කරනවා. මේක තමයි බැංකු කරන්නේ. බැංකුවේ ගාස්තු නොයෙකුත් ඒවට දැන් ලෝන් එකක් ගත්තොත් රුපියල් 5ක් ගන්නවා. ඔය රුපියල් 5 රුපියල් 6 කරයි. ඒ ගාස්තුව. ඒතර බදු වලින් අඩු මේ වගේ නැතුණානේ ගාස්තු වලින්. ඒක නැවත පාරිභෝගිකයට අද මේ වැට් බද්ද නැවත ඒ විදිහට ගලාගෙන එනවා. ඒ වගේම විශේෂ GST එකක් ගෙනහලා තියෙනවා විදුලි සංදේශයට. මෝටර් රථවලට. ඒතර විදුලි සංදේශයට දැන්ටත් වැට් එක තියෙනවා. වෙනම TRC එකේ ලෙවි එකක් තියෙනවා. ඒකට අමතරව තමයි මේ GST එක. එතකොට මෝටර් රථවලට රේගු බදු තියෙනවා, වරාය ගාස්තු තියෙනවා, ගුවන් තොටුපළ සංවර්ධන ගාස්තු තියෙනවා, සංයුක්ත බදු. මෙයා ගහලා මේකට GST. එතකොට මේ ඔක්කොගෙම මේ වටිනාකම් වැඩි වෙනවා. ඒ එක්කම තියෙන නරකම් ප්‍රශ්නේ තමයි සමාජ ආරක්ෂණ බද්දක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒක ටර්න් ඕවර් ටැක්ස් එකක්. ඒක තමන්ගේ ලාභාලාභ පැත්තේ නැතුව රුපියල් මිලියන 120ක් අවුරුද්දකට. ඒ කියන්නේ මිලියන 10යි මාසෙකට. ඕනෑම අද මධ්‍යම ආර්ථිකය මධ්‍යම පන්තික ආර්ථිකයක වුණත් කඩයක් දාලා තියෙන කෙනෙකුටත් අද රුපියල් මිලියන 10ක් සාමාන්‍ය සාප්පුවක අද අවුරුදු මාසෙකට හම්බ වෙනවා. ඒ හැම එක්කෙනාටම වෙනවා 2.5%. ඒකෙන් බදු ගෙවන්න. බදු ගෙවන්න වුණාම මොකද වෙන්නේ? ඒක පාරිභෝගිකයට දාන්න. දැන් ඒ වුණා. ඒ වගේම මම ඉසුතිවන්ත වෙනවා සිගරට් වලට. මෙච්චර කල් හැම එකටම බදු ගැහුවා. හැම අත්‍යවශ්‍ය ඖෂධයකද මේ ඖෂධනේ අත්‍යවශ්‍ය ආහාර බොහෝ ඒවට බදු ගැහුවා. නමුත් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කවදාකවත් සිගරට් වලට ගැහුවේ නැහැ. සිගරට් වලට ගැහුවේ නැහැ. අරක්කු වලට ගැහුවේ නැහැ. අද මුල් වට රුපියල් 5කින් වැඩි වෙනවා. ඇත්තටම ආණ්ඩුවක් රුපියල් වලින් නෙවෙයි කරන්න ඕනේ, බද්ද ගහන්න ඕනේ 100%ක් වශයෙන්. දැන් මම ඒ කාලේ බදු ගැව්වේ ආණ්ඩුවට යෝජනා කළා 90%ක් දුම්කොළ නිෂ්පාදන වලට බදු ගැහුවා 90%ක්. ඒතර කොම්පැනි එක කිව්වා 101% ඒගොල්ලන්ගේ ලාභය කියලා. අපි පෙන්වලා දුන්නා නැහැ කියලා. එතකොට 90%ක බද්දා. දැන් මේකෙන් වෙන්නේ මොකද? මේකේ ලාභය ආණ්ඩුවට 7%ක් ලාභ වෙනකොට ඒ සමාගමට 10%ක ලාභයක් ඇති වෙනවා. 10%ක ලාභයක් කොම්පැනිට ඇති වෙනවා. මෙන්න මෙහෙමයි බදු ගහලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මම ඒ කාලේ පැණි බීම වලට දියවැඩියාව අවුත් කරන්න පැණි බීම වලට බදු ගැහුවා ඒ ආණ්ඩුව. ඒ ආණ්ඩුව. ඒක හැම කොකා කෝලා, පෙප්සි සමාගම් වල බීම වලට හැම ග්‍රෑම් එකකටම 150 ගන්න කියුවා. මේ ආණ්ඩුව මොකද කරේ? 130කට අඩු කරා ඒක. 130කට අඩු කරා. මොකටද මිනිසුන් දිය වැඩිව හදන්න? හදලා සමාගම් වලට වාසි සලසන්න. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලන් දුන්නා පළවෙනි ග්‍රෑම් 6ට 150ක්වත් ජීවන්න නැහැ. මේ සහන කාට දෙන්නේ? මේ සහන ජනතාවටද කොම්පැනිකාරයින්ට? අපි ගෙව්වේ කොම්පැනිකාරයින්ට. එතකොට ඒ වගේම අද කියනවා පර්පචුවල් සමාගමේ මුදල් බිලියන 8000ක් ගත්තලු. මොකද්ද මේ කතාව ඇත්ත? බිලියන 8000ක් කොහෙද ගත්තේ? කොහෙන්ද ගත්තේ? අපේ රජයේ මේ වෙලාවේ බිලියන 12ක් රඳවා තබා ගත්ත මහ බැංකුවේ. බිලියන 12ක් රඳවා තබා ගත්තා. පර්පචුවල් මේවකට විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කරා. අපේ අග්‍රාමාත්‍යතුමායි ජනාධිපති කොමිසමට ගිහිල්ලා සාක්ෂි දුන්නා. රටේ ඉතිහාසයේ පළවෙනි වරට අග්‍රාමාත්‍යවරයෙක් විත්තිකරුවන් නැගලා සාක්ෂි දුන්නා. මේ ජනාධිපතිතුමා පත් කරේ කොමිෂම. ඒ විතර නෙවෙයි සියලු වැරදිකාරයෝ රිමාන්ඩ් කරා. මේ ආණ්ඩුව ඇවිල්ලා තමයි රිමාන්ඩ් එකෙන් එළියට ආවේ. එතකොට කිව්වා මහේන්ද්‍රන්ට රෙඩ් නෝටිස් හැරියා. එතකොට කිව්වා මහේන්ද්‍රන් අය ගෙන්නන්න නැත්තේ කියලා. දැන් අවුරුදු දෙකක් ගියා මහේන්ද්‍රන් ගෙන්නුවාද? ඉතින් ඒ සියලු ක්‍රියාමාර්ග ගත්තා. ඒ කියන්නේ මේ සැරේ ඒ බිලියන 8000 ගන්න පුළුවන් උනේ අපි බිලියන 12ක් තියාගත්තින්ද. ඒ නිසා 7-5ක පාඩුවක් ආණ්ඩුවට උනේ නැහැ. පර්පචුවල් ගණදෙන්නේ වෙනින්දා. තව දැන් බිලියන 3000ක් ඇත්තටම ඇලෝසියස්ලට දැන් හම් වෙනවා ආණ්ඩුවෙන් දෙනවා. 8000 තමන් අරගෙන. එතකොට ආදායම් ගත්තාව. ඒකනේ ඇත්ත කතාව. 3000ක් ඒගොල්ලන්ට හම් වෙනවා දැන්. 7-5ක්වත් නැති උදේ උනේක බිලියන 3000ක් හම්බුණා ලොකු ගාණක් නේ. මිලියන 3500යි. කෝටි 350යි. ඔව් එතකොට මේක තමයි කියන්නේ අර අර මේ එකක් වෙන්නලා තව එකක් වෙන්නෝ. දැන් ආදායම් ගත්තොත් බලන්න. දැන් ආදායම් බලන්න මේකේ දැන් ගිය අයවැය ලේකනේ ආදායම කීයද තිබුණේ? 2021 අයවැය කතාවේ රටේ ආදායම සඳහන් කරේ 2029ක් කියලා. බිලියන 2029ක්. එතකොට මේ සැරේ අයවැය ලේකනේ කීයද ආදායම සඳහන් කරලා තියෙන්නේ? බිලියන 1561යි. මේක තමයි සත්‍යය. එතකොට ආදායම බොරුවට වැඩි කරලා මේ කරන්නේ මොකද? අයවැය හිඟය අඩු කරනවා. අයවැය හිඟය ඉදිරිපත් කරනවා මහ බැංකුව මේ සංඛ්‍යා ලේඛන විද්‍යාවෙන් කරන්නේ මොකද්ද? 1561 හැමදාම තියෙන්නේ 1500 ගණන් තමයි ආදායම. එකපාරට 2029 කරනවා. නමුත් ඇත්ත කතාව මේ සැරේ අයවැය ලේඛනෙන් ඉදිරිපත් කරනවා 1561යි. එතකොට බිලියන 500ක් විතර වැඩියෙන් දාලා එතකොට බජට් මේ වෙළඳ හිඟය මේ අයවැය හිඟය කීයද? අයවැය හිඟය කියනවා බිලියන 1565යි කියලා. නමුත් මේ සැරේ අයවැය ලේඛනයේ කියනවා අයවැය හිඟය ඊට ඉස්සෙල්ලා අවුරුදු කීයද? බිලියන 1826යි. ඒ කියන්නේ බිලියන 300ක් විතර අයවැය හිඟය වැඩි පෙන්නුවට වඩා. ඒ අනුව ඒක 108.9 ඉඳලා ගිය සැරේ පෙන්නපු ගාන වගේ 11.1කට ගමන් කරනවා. දැන් මේ වගේම තමයි වියදම් ගත්තොත්. වියදම් ගත්තාම කරන්නේ මොකද? ඒකේ පොලිය. දැන් පොලිය වෙන්නනවා පොලිය ගෙවීම තියෙන්නේ 860යි කියලා බිලියන. ඇත්තටම මේ සැරේ අයවැය ලේඛනයේ 2022 ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ කියනවා 2021 අවුරුද්දේ පොලිය ගෙවලා තියෙනවා 1055. ඒ කියන්නේ බිලියන 100 ගාණක් වැඩි. ඒකේ මොකද උනේ? අනිත් එක මහජනයාට දැන් මහජන වියදම ඔයකෝ සංවර්ධන වැඩේ කියලා දැන් මේ සැරේත් ලොකුවට විශාල ගණන් වෙන් කරානේ. ගිය සැරේ වෙන් කළා තියෙනවා බිලියන 1070ක්. නමුත් මේ සැරේ අයවැය ලේඛනයේ කියන්නේ කීයද? ඒකේ වියදම බිලියන 582යි. ඒ කියන්නේ ඉදිරිපත් මේවත් මෙච්චරක් සංවර්ධනය සඳහා ඔය ගමේ පාරවල් හදන්න අරවා මේවා ඔක්කොම කියන ඒවා බිලියන 1070ක් වෙන් කළා වියදම් කළා තියෙන බිලියන 582යි. හරියටම 150ක් විතර. මේක තමයි සත්‍ය කතාව. මේ සැරේ අයවැය ලේඛනයේ ඔච්චර තමයි වෙන්නේ. අද ලොකුවට කතා කරනවා අච්චරක් හම්බුණා මෙච්චරක් හම්බුණා ගමේ සංවර්ධනයට මෙච්චරක් හම්බුණා මේක ඉතාමත් හොඳයි කියලා. එන සැරේ අයවැය ලේඛනයේ බලතැකි ඔකෙන් කීයක් ඇත්තරම ගමට ආවද කියලා. මේ තියෙන ආර්ථික අර්බුදේ නා. ඒ නිසා අද කියනවා මේ ආදායම දලදේශීය නිෂ්පාදනයේ ආදායම 2020දී තියෙන 9.9යි. 21දී 9.5යි. දැන් පුරෝගතන කරන 2022දී 12.3ක්. ඉතාමත්ම අතාත්විකයි. එතකොට බදු ආදායම දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් සාමාන්‍ය තියෙන 8.5යි 8යි. ඒක ගෙන 10.7කට අපි යනවා. මේ පෙන්වන්නේ මොකද්ද? අපි මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන් කියලා. මේ මේ වගේ ඉලක්කම් වලින් මිදෙන්න බෑ කවදාකවත්. හරි අර්බුදය. දැන් ඒ විදිහටම තමයි මම කියනවා. දැන් මේ ආර්ථිකයේ තියෙන උපචිත ක්‍රමය කියලා එකක්. මොකද්ද? දැන් මේ අවුරුද්දේ මුදල් වෙන් කරනවා. මේ අවුරුද්දේ මුදල් මේ අවුරුද්දේ වියදම් වෙන්නේ නැහැ. එතකොට වියදම් වෙන්නේ 2022ට. නමුත් එතකොට ඒ දෙක ඒ වියදම් වෙච්ච මුදල ඒක සඳහන් වෙන්නේ 2022ට. 2022ට. ඒ අයවැයලේ එකනේ 2022ට තමයි වියදම වශයෙන් සැලකන්නේ. නමුත් ඉතිහාසයේ පළවෙනි වට මහ බැංකුව කරනවා මෙහෙම වැඩක්. 2020 බිලියන 421ක වියදම. ඒගොල්ලෝ ඒක හංගනවා 2019 වැයශීර්ෂයට. 2019 වැයශීර්ෂයට. එතකොට වෙන්නේ මොකද? අයවැය හිඟේ අඩු වෙනවා. නමුත් ඒ බොරුව සංඛ්‍යාලේඛන වලින් අඩු වෙලා. නමුත් ඇත්ත යථාර්ථය බැලුවාම එහෙම අඩුවීමක් නැහැ. එතකොට මේ පාර්ලිමේන්තුව වල මේ ඔක්කොටම මේක කවදාකවත් ලංකාවේ නොකරපු වැඩක්. මේ බිලියන 421ක් 2020 වියදම් කරපු ඒවා 2019 වියදම් කිරීමට සැලසුම් කරපු ඒවා. ඒක 2019ට දාලා ඒක ඒ 421. එතකොට ඒ 400 2019 බජට් හදලා ඉවරයි. එතකොට මේ බජට් එකේ 421 කොහෙවත් නැහැ. එතකොට අයවැය හිඟය හොඳ තත්වයක තියෙනවා. දැන් මෙන්න මේ වගේ මේ වගේ තම මේ යෝජනා ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් මම බලනවා දැන් මේ ආර්ථික තත්ත්වයක් යටතේ අද මේ කතා කරාට අපි ඉන්නේ කොහෙද මේ රට? එතකොට මේකේ බඩු මිල ඉහළ යන වේගය බලන්න. කරු සභාපතිතුමනි, සීනි ගත්තොත් අගෝස්තු මාසේ 8 වෙනිදා සීනි කිලෝ එකක් රුපියල් 140යි. 8 වෙනිදා 10 වෙනිදා වෙනකොට 180යි. 20 වෙනිදා 200යි. 22 වෙනිදා 210යි. 24 වෙනිදා 220යි. මෙන්න බඩු මිල ඉහළ යන වේගය. මේ බලන්න එළවලු. ගිය මාසේ එළවලු මිලයි මේ මාසේ එළවලු මිලයි. දැන් බලන්න බෝංචි. ගිය මාසේ 240යි. දැන් නොවැම්බර් 5 වෙනිදා 340යි. කැරට් 190යි 280යි. මේ මාසයක් ඇතුළතදී හොඳේ. බීට්‍රූට් රුපියල් 80ට දී උනේක 150යි. තක්කාලි 140ට දී උනේක 360යි. එතකොට මේ රාබු 150ට දී උනේක 240යි. කැකිරි 40ට දී උනේක 60යි. පිපිඤ්ඤා 80ට දී උනේක 130යි. එතකොට මුරුංගා 90ට දී උනේ 190යි. මේ 230ට දී උනා 310යි ඒක. එතකොට කරවිල 230ට දී උනේක 390යි. එතකොට මේ වම්බඩු 270ට දී උනේක 330යි. දඹල 190ට දී උනේක 320යි. දෙහි 350ට දී උනේක 810යි. හරි, කැප්සිකම් 340ට දී උනේක 540යි. ලොකු ලුණු 170ට දී උනේක 260යි. කෝලිෆ්ලවර් 330ට දී උනේක රුපියල් 690යි. මේ මාසයක් ඇතුළතේ. එතකොට කීයේද උද්දමනේ මාසයකට? මාසයකට උද්දමනේ 150 60 ගිහිල්ලා. තමාරේවා 100ට 150කින් වැඩි වෙලා. එතකොට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? දැන් මේ බලන්න. එතකොට මම කියනවා 2019 ඔක්තෝබර් මාසයේ තියුණ මිලක්. දැන් 2021 අගෝස්තු මාසයේ මිලක් බලන්න. එතකොට රතු ලුණු 244ට දී උනේක 432යි. අර්ථපල් 109ට දී උනේක 295යි. පොල් 40ට දී උනේක 90යි. පොල් තෙල් 320ට දී උනේක 710යි. මේ විදිහට මට පෙන්නට හැකි ඔක්කොම. මේ මාළු කෙලවල් 608ට දී උනේක 1380යි. මේ වගේ හැම පාරිභෝගික ද්‍රව්‍යයක්ම අද ආකාශයට වැඩි වෙලා තියෙනවා. අපි මෙතන මේ ආණ්ඩුව තියෙන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ විතරයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රාදේශ සභාවලයි ආණ්ඩුව තියෙනවා. ලංකාවේ වෙන කොහෙවත් මේ ආණ්ඩුව නැහැ. ආණ්ඩුවක් නැහැ. මෙතන ඉන්න කට්ටිය කෑ ගගා මේව කරලා ජූන් කර කර බෙර ගගා නාගසලංග ගගා මේකේ ඉන්නවා. මෙතන. ඒ වගේම තමයි ප්‍රාදේශ සභාවල. මොකද ඒගොල්ලන්ට හම්බ කරගන්න දීලා තියෙනවා. එතකොට ඒගොල්ලොත් ඉන්නවා. ඒ හැරෙන්න වෙන රටේ කොහෙවත් ආණ්ඩුවක් කියන එකක් නැහැ. ඒ තත්වයකටපත් වෙලා. එතකොට බලන්න අපේ කාලේ අනිත් පැත්තෙන් බලන්න ගොඩනැගිලි ද්‍රව්‍ය. එදා සිමෙන්ති 810ට දී උන කොට 1500යි. 10 කම්බි 420යි දී උන 910යි. 12 කම්බි 680ට දී උන 1350යි. යකඩ යන 200ට දී උන 400යි. කොන්ක්‍රීට් යන අඟල් දෙකේක දෙකට දී උන 5යි. ප්ලයිවුඩ් බෝඩ් අඟල් භාගයක 2200ට දී උන 4750යි. එතකොට කළු ටයිල් 2x2 720ට දී උන 1800යි. බයින්ඩින් කම්පි කිලෝග්‍රෑම් එක 200ට දීුණේක 450යි. බාස්කේ පඩියේ දවතර 2000ට දීුණේක 3000යි. ඒ වගේ මේ එතකොට ගයක් හදන්නේ කොහොමද මිනිස්සු? ගයක් හදන්නේ කොහොමද? දැන් බලන්න ගෑස් ටික. අපි එනකොට ගෑස් තියුණේ කීයද? රුපියල් 2540යි 2015යි. ගෑස් ගෑස් සිලින්ඩරේ. අපේ ආණ්ඩුව අඩු කරා ඒක 1567කට 2015යි. 2016 වෙනකොට අඩු කරා 1342කට අපි. ඒ කියන්නේ භාගයට භාගයක් අඩු කරා. 2600 ගණන 1300 ගන්නට බෑවා. අද කීයද? එතකොට 2019 වෙනකොටත් ඒක කීයද තියුනේ? 1673යි. රුපියල් 300යි වැඩි වෙලා තිබුණේ. අද කීයද? 2675යි. 2675යි. මෙන්න தත්වය. එතකොට හැබැයි සිගරට් ඒක අඩු වුණා. ඒක ඒක වැඩි වුණා. ඒක වැඩි වුණා. ඒක මම පෙන්නන්නේ මේ. ආර්ථිකය. සිගරට් එක 2017 රුපියල් 50ට නැග්ගා අපි 190ක් බදු ගැහුවාම 2018දී එක 155ක් වුණා. මොකද අපි බදු ගාලා දෙන 90යි 190යි. රුපියල් 5 නෙවෙයි අපි. මේ ආදරේට මේ ගහලා තියෙන්නේ මේ සැරේ. අපි ගැහුවා එක ගැහුවා 190ක්. එතකොට ගැහුවාම 2017දී 50යි සිගරට් එක. 18දී 55යි. 19දී 65යි. 20දීත් 65යි. 21දීත් 65යි. මේ ආණ්ඩුව ආවාම සිගරට් එකේ මිල එහෙම්මමයි. කොම්පැනි කාරෙන්ට ෂෝ. එතකොට මේ වගේ මේ පාරිභෝගික වේය. එතකොට අපි එනකොට එදා 2015 අපිට මෙච්චර බැන්න ආණ්ඩුව. නමුත් මේ අපේ බැනපු බැනුම් අහපු ආණ්ඩුව මේ රටේ ජනතාවට දුන්න බඩු මේවල.
රුපියල් 400 minutes
මට විනාඩි 3ක් දීලා තියෙනවා අපේ දිගම්බර.
Including that you have 2 more minutes.
Okay. Right. එතකොට අපි එනකොට දෙනවා. තව 3ක් දෙනවා. තව 3ක් දෙනවා. අපි එනකොට දෙන කිරිපිටි පැකට් එක රුපියල් 410යි අපි අඩු කරා 325ට. අපි පොරොන්දු වුණා මැතිවරණදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල අඩු කරනවා කියලා. අපි 13ක මිල අඩු කරා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පේටෝ පාණ්ඩ. 410ට කිරිපිටි දියුණේක 325ට අඩු කරා. 162ට දියුණ පෙට්‍රල් 114 ගෙනාවා. 118ට දියුණ ඩීසල් 95ට ගෙනාවා. 2650ට තිබුණ ගෑස් 1431කට ගෙනාවා. 110ට තිබුණ භූමිතෙල් 440 රුපියල් 47ට ගෙනාවා. 275ට තිබුණ සැමන් 125ට ගෙනාවා. 120ට තිබුණ පාන් පිටි 85ට ගෙනාවා. 240ට තිබුණ පරිප්පු 130කට දුන්නා. රුපියල් 600ට තිබුණ කොත්තමල්ලි 325කට දුණා. විදුලි බිල 125කින් විදුලි බිල 25කින් අඩු කරා. රාජ්‍ය සේවයේ පඩිය රුපියල් 10000කින් ඒ වගේම වැඩි කරා. සමෘද්ධිය දෙගුණ කරා. මහ පොළොවේ ශිෂ්‍යත්වය දෙගුණ කරා. යා වකුගඩු අරමුදල 2500 3500 කරා. දැන් මේ බඩු මිල වැඩිවීම මේ කොරෝනා හින්දාද? එහෙමනම් කොරෝනා නම් අපේ ආසන්න රාජ්‍යවල තියෙන්න බෑ. දැන් මේ බලන්න මේ එක මාලදිවයින. හාල් කිලෝ එක අපි 105 වෙනකොට මාලදිවයින කියද රුපියල් 52යි. පිටි කිලෝ එක අපි 110 වෙනකොට මාලදිවයින කියද රුපියල් 52යි. සීනි කිලෝ එක අපේ 125යි ඒගොල්ලන්ගේ 65යි. හැබැයි මතක තියාගන්න මාලදිවයිනේ උපාධිධාරී පළවෙනි ගුරුපත් වීමට පඩි හම්බ වෙනවා 170000ක්. අපේ හම්බ වෙන්නේ 32200යි. මේකින්ද තමයි ගුරුවරුයි විදුහල්පතිවරුයි පාරේ හිටියේ මෙච්චර කල්. ඒගොල්ලන්ට නොයෙකුත් බැනුම් බැන්නා. මේ 32200ක් පඩි අරගෙන 105 110 125ට බඩු ගන්නකොට මාලදිවයිනේ 170000ක් රුපියල් වලින් පඩි අරගත්තාම ඒ මිනිස්සු ගෙවන්නේ 52 52 65යි. මෙන්න මේකයි தත්ත්වය. අද මේ වෙනකොට ඒ විතරක් නෙවෙයි මේ රටේ දරිද්‍රතාවය. මේ රටේ දරිද්‍රතාවය ලෝක බැංකුව අද කියලා තියෙනවා ලංකාවේ දරිද්‍රතාවය 11.7ක්. ඒ කියන්නේ 12ක් විතර. ඒ කියන්නේ ලංකාවේ ජනගහණයෙන් 12ක් දිලින්දම් බවට මේ කාලේ ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුවාවට පස්සේ 107 මාර්ගයෙන් පමණ දිලින්දම් ප්‍රමාණය 107 මාර්ගයෙන් පමණ වැඩි වෙලා තියෙනවා. මේකයි ඉතා දරුණු තත්ත්වය. දැන් මේකට කරන්නේ මොකද්ද? අපේ කබ්‍රාල් මහත්තයා අපේ මිත්‍රයා එයා ගහනවා සල්ලි. ලෝස් නැතුව සල්ලි අච්චු ගහනවා. මේ මච්චු ගහපු ඉතිහාසෙ කවදාවත් නැහැ. දැන් බලන්න මේ සල්ලි අච්චු ගහුවේ කොහොමද කියලා. 2021 සැප්තැම්බර් 15 වෙනිදා විතරක් ගහනවා මිලියන 13092ක්. මිලියන 13092ක්. බුදුහාම මේ අතත්‍රි දෙනවා ඇති ගහලා. සැප්තැම්බර් 15 වෙනකොට ගහලා තියෙනවා මේව ට්‍රිලියන එකම ආරකට වැඩි ත්‍රිලියන එකම ආරකට. ඒ කියන්නේ බිලියන 1550 ගණක් සල්ලි අච්චු ගහලා දිනවා මේ දවස් වෙනකම් ආණ්ඩුව. එතකොට මෙන්න මේ තරම් මෙහෙම අච්චු ගහපු කාලයක් නැහැ. අද මොකද ඇත්තටම අන්තිමට වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ overseas banks refuse to honor Sri Lankan LCs. මේ තත්ත්වයට ගිහිලා අද අපේ බැංකුවක LC එකක් අද පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර බැංකුවකින් සාතික කළේවන්න. එතකොට මොකද කරන්නේ? ජාත්‍යන්තර බැංකුවෙන් සාතික කරනකොට ජාත්‍යන්තර බැංකුව ඉල්ලන 105ක් සල්ලි දෙන්න ඕනේ. ඒ 105ක් ගෙව්වාම එතකොට කෝටි ගානක LC එකක් මිලියන
100ක් මේකත්
මම ඉවර කරනවා. එතකොට 105ක් අර අර මේ ආනයනකරු සල්ලි ගෙවන්න ඕනේ වැඩිපුර. මේ තත්වයට අද රට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මම නෙවෙයි මේ කියන්නේ. මේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන්නේ. ඒ හදවතක් තියෙන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මිනිසුගේ අමාරුව දකින මිනිසුත් එක්ක ජීවත් වෙන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද වලට යට වෙන්නේ නැතුව එතුම කියනවා ගොවියන් විශාල පිරිසක් විසින් නිර්මාණය කළද මෙම ආණ්ඩුවේ පවතින ක්‍රියාකලාපයේ හේතුවෙන් ගොවියන් ඉදිරියට රෙදි ඇඳගෙන යන්න බැරි තැනකට පත්ව ඇත ශ්‍රී ලංකා පුද්දන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් පියතිස්ස මහතා පවතිනවා. ගොවින්ගෙන් විශාල ප්‍රමාණයකින් තමයි මේ ආණ්ඩුව නිර්මාණය වුණේ. රට පුරා 70ට වැඩි ජනගහනේ ගොවියෝ. ගොවියෝ නිර්මාණය කළපු ආණ්ඩුවක් ඇටදී අද අපිට සමාජයට රෙදි ඇඳගෙන යන්න බැරි තැනකට අපි එලවලා දමන තැනකට උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට ආණ්ඩුවේ වැඩසටහන් විවෘත කරන්න යන වෙලාවට ගොවියෝ එකතු වෙලා පළව හරින තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා. ඒ නිසා තමයි බොහෝ තැන්වල අපි දකිනවා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට සෙරප්පු වලින් ගහනවා. සෙරප්පු වලින් ගහන්න ගිහිල්ලා දොරවල් වහගෙන බොහොම අමාරුවෙන් පණිනවා. සමහර තැන්වල හෙල්මට් එකෙන් ගහනවා. මේ කුණුහරුපෙන් බණිනවා. මේ තත්වයකට ඒ අසරණ මන්ත්‍රීවරුන් ඒ තත්වයට පත් වෙලා තිබෙන්නේ මෙන්න මේ ආර්ථිකත්වය. මේකෙන් මම කියන්නේ මේ ආණ්ඩුව මේක. මේක නිසා අපි ඔක්කොම එක තැනකට එක්කහුවෙලා යම් කතිකාවතකට එමු නැත්නම් මේ රට අද පත් වෙලා තිබෙන තත්වයෙන් ගොඩ ගන්න මං හිතන්නේ කාටවත් පුළුවන් මේ තත්වය හැටියට. ඒ නිසා යම් කතිකාවතක් ආරම්භ කරන්න මේ අයවැය ලේඛනය ඉවර වෙනකොට මේ රට මෙතනින් ගොඩ ගන්නේ කොහොමද කියන එක. ඒකට හැම කණ්ඩායම කැඳවන්න. දේශපාලඥයෝ විතරක් නෙවෙයි වෘත්තීය වේදීන් වාණිජ මණ්ඩල මේ ඔක්කොම කතා කරලා එක ජාතික කතිකාවකට මේ මුදල් ඇමතිතුමා වහාම රට කැඳවන්න. නැත්නම් මේ රට හෙට දවසේ මොන විනාශයක් වේවිද දන්නේ නැහැ. මිනිස්සු කීයක් සාගතෙන් මැරෙයිද දන්නේ නැහැ. එහෙම මැරි ඒකෙන් අපිට දේශපාලනය කිරීමෙන් කිසිම ප්‍රතිපත්තියක් අපිට නැහැ. බොහොම ස්තුතියි.
Thank you. Honorable Dr. Mrs. Sudarshini Fernandopoulos, you have 10 minutes.
මුලාසනේ හබවන ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කර දීම පිළිබඳව. ඇත්තටම අපි ඉන්නේ ලොකු ආර්ථික ගැටලුවක. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති මට කලින් කතා කරපු රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීතුමත් කිව්වා එතුමන්ලාගේ ආණ්ඩු කාලේ බඩු මිල පාලනය කරපු හැටි. අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන අපි විශාල අර්බුදයක් ගෝලීයව මුහුණ දෙන වෙලාව. විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමති මේ UNDP ආයතනයේ COVID-19 සෝෂියෝ ඉකොනොමික් ඉම්පැක්ට් එක පිළිබඳව සඳහන් කරපු වාර්තාවක සඳහන් කරනවා the COVID-19 pandemic is far more than a health crisis. It is affecting societies and economies at their core. While the impact of the pandemic will vary from country to country, it will most likely increase poverty and inequalities at a global scale, making achievement of SDGs even more urgent. එනිසා මේ රටවල් වලට විවිධ ආකාරයට බලපෑම් ඇති කරනවා. ඒ වගේම තමයි අපි ලංකාවත් මේ ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක ඒකේ අපි ලංකාව වගේ රටකට ඒ බලපෑම ඉතාමත්ම තදින්ම දැනෙනවයි කියන එක අපි මතක් කරන්න අපිත් ආර්ථික දැන් මේ තව වාර්තාවක් මම කියවන්න කැමති revised forecast GDP growth due to COVID-19 APEC 2020 by country or region published by Statistical Research Department November 19, 2021. ඒක කියන ඉන්දියාවේ ඍණ 4.5 ආර්ථික වර්ධනය, ජපානයේ ඍණ 5.8, ආසියානු රටවල් 5ක්, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, සිංගප්පූරුව එකතු කරපුවාම ඍණ 2යි. ඒ නිසා අපේ ඍණ 3.6 මේක අපේ රටේ තියෙන පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේ ගෝලීය ආර්ථික ගැටලුව ලංකාවටත් ඒ ආකාරයෙන්ම බලපානවා. ඒ නිසා ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනය කරලා තියෙනවා 2021 දී ආර්ථිකයේ 3.4% වර්ධනය වෙයි කියලා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ වගේම ඍජු විදේශ ආයෝජන ඒ වගේම අපේ අපනයන විශේෂයෙන්ම මේ අයවැයෙන් වෙන් කරලා තියෙන අපනයන වැලියු ඇඩඩ් ඒ ඉන්ඩස්ට්‍රීස් හරහා මේ ආර්ථික ආර්ථිකය වර්ධනය වෙයි කියන බලාපොරොත්තු අපේ තියෙනවා. ඒ වගේම තමයි මේ බඩු මිල ගැන කතා කෙරුවා. අපි දන්නවා බඩු මිල වැඩි වෙලා ගෑස් මිල වැඩි වෙලා විවිධ අපි ආනායන කරන ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීමක් තියෙනවා. ඒක අපේ රටේට පොදු වෙච්ච දෙයක් නෙමෙයි. මේ නිව්යෝක් ටයිම්ස් වාර්තාවක් මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒක කියන how the world ran out of everything. එන රටේ ලෝකේම ගත්තම මේක විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඒ වගේම තමයි මේ US news වල තියෙනවා කොහොමද බ්‍රිතාන්‍ය තුල කොවිඩ් බලපෑම නිසා ආහාර බෙදාහැරීම, ඒ වගේම ඉන්ධන බෙදාහැරීමේ ගැටලු ඇති වුණේ කොහොමද කියලා. ඒ වගේම මම කැමති මේ the straight time Singapore inflation picks up in September as food, electricity and gas prices see sharp rises. මේක තමයි කොවිඩ් නිසා රටේ ගෝලීය ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑම. එතකොට Singapore's consumer prices rose faster last month on the back of sharp increases in electricity and gas prices, food costs and housing rents. එනිසා මේක ලංකාවට සුවිශේෂී වෙච්ච බලපෑමක් නෙමෙයි කියන එක මම කියන්න ඕන. ඒ නිසා අපි ඇත්තටම අපි පිළිගන්න ඕන ලොකු ආර්ථික අර්බුදයක් මැද්දේ ගෙනාපු අයවැය. මේ අයවැයේදී විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා අපි ඒ වගේම තමයි දරිද්‍රතාවය වැඩි වෙන බව අපි කිව්වා. විශේෂයෙන්ම මේ දරිද්‍රතාවය වැඩි වෙනකොට වැඩියෙන්ම කාන්තාවන්ටත් බලපාන බව මේ අවස්ථාවේ මතක් කරන්න. මොකද අද ගත්තොත් 173ක් පිරිමි අය ඉන්නෝ විධිමත් ක්ෂේත්‍රයේ නියලීලා රැකියා කරන කාන්තාවන්ගේ 135යි. ඒ වගේම ආදායම ලොකු පරතරයක් තියෙනවා. ඒ වගේම තමයි කාන්තා මූලික පවුල් 126ක් තියෙනවා. ඒ නිසා මේ දරිද්‍රතාවය ගෝලීය වසංගතයත් එක්ක වැඩි වෙනකොට ඒක කාන්තාවන්ට වැඩි වශයෙන් බලපාන බව අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා තමයි අද අයවැය විශේෂයෙන්ම වෙන් කරලා තියෙන ග්‍රාම නිලධාරි වසනකට මිලියන 3ක්. මේ මිලියන 3න් 140ක් පැහැදිලිවම කුඩා ව්‍යවසායකත්වය, මධ්‍යම ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අනිවාර්යයෙන්ම වෙන් කරන්න කියන පණිවිඩය දීලා තියෙනවා. මේ ජනතා කේන්ද්‍රීය ගමේ ජනතා ප්‍රජා නායකත්වයේ ප්‍රජා මූලික සංවිධාන වලින් තමයි මේ අවශ්‍ය යෝජනා ටික තීන්දුව තීරණ ගන්න. ඒ නිසා ග්‍රාම නිලධාරි වසමකට මිලියන 3, മന്ത്രി කොට්ටාසයකට මිලියන 4, ඒ වලින් 140ක්ම ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් ආර්ථික ශක්තිය ඇති කරන්න පාවිච්චි කරනවායි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ප්‍රතිපාදන හඳුනාගෙන තියෙන විශේෂයෙන්ම පවුලේ ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා සහන මල්ලක් ලබා දීම සඳහා ප්‍රතිපාදන. මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳයි. ඒ වගේම මේ අයවැය අපි දකිනවා මානව සම්පත විශේෂම මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන. මානව ප්‍රාග්ධනය ආරම්භ වෙන්නේ පිළිසිඳ ගැනීමත් එක්ක. එනිසා මෙතෙක් ගර්භණී මව්වරුන්ට මාස 10ක් විශේෂයෙන්ම තමුන්ගේ ගර්භණී සමයේ මාස 6කුත්, ඒ වගේම කිරිදෙන සමයේ මාස 4ක් ඇතුළුව මාස 10කට මාසකට රුපියල් 1000 බැගින් පෝෂක ආහාර ලබා ගැනීම සඳහා වෙන් වෙච්ච මුදල තවත් මාස 14කින් දීර්ඝ කරලා මාස 24ක් ගර්භණී සමයේ සහ කිරිදෙන සමයේ මාස 10කුත් තව දරුවාට මාස 4 ඉඳලා තව මාස 14ක කාලයකට ඒ අවශ්‍ය කරන අත්‍යවශ්‍ය පෝෂණ ඒ ලබා දීම සඳහා මුදල් අද මේ අයවැයෙන් වෙන් කරලා තියෙන නිසා අපි රටක් හැටියට මුදල් වෙන් කරන්නේ අපේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන්න, මානව ප්‍රාග්ධනය නිරෝගීකම ආරක්ෂා කරගන්න. ඒ නිසා ඉතාමත්ම සාධනීය කාරණාවක් හැටියට මම දකිනවා. ඒකෙදි මොකද අපිට ගැටලුවක් තියෙනවා අපේ රටේ දරුවන්ගෙන් අද උපදින දරුවන්ගෙන් තමුන්ගේ
සම්පූර්ණ
160ක් තමයි අද ළඟා කරගන්නේ. 140ක් අපතේ යනවා. විශේෂයෙන්ම අඩු උපත්බර 117ක් අවුරුදු 20ක් 30ක් තිස්සේ මේක ස්ථාවරව පවතිනවා. ඒ වගේම වයසට නියමිත අවුරුදු 5ේදී වයසට නියමිත උස නොමැතිකම නිසා අද දරුවන්ගේ මොළේ වර්ධනය ආරම්භයේදීම අඩාල වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මාසකට රුපියල් 1000 ගානේ ජීවිතේ පළවෙනි අවුරුදු දෙකක කාලය තුල දරුවන්ගේ පෝෂණය වැඩි දියුණු කරන්න මේ වෙන් කිරීම අනාගතයේදී මේ රටට කරන විශාල ආයෝජනයකට අපි දකිනවා. ඒ වගේම තමයි ඉතාමත්ම සන්තෝෂයෙන් කරන අධ්‍යාපනය වෙනුවෙන් විශේෂයෙන්ම ගුරුවරු විදුහල්පතිවරුන්ගේ ඒ තියෙන වැටුප් විෂමතා නිවැරදි කරන්න අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මොකද මානව ප්‍රාග්ධනයේදී අධ්‍යාත්මික අධ්‍යාපනය ඉතාමත්ම වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු වෙනවා. ඒ නිසා රටක් හැටියට අපි දීර්ඝකාලීව ඉදිරියට යන්න නම් මේ මානව ප්‍රාග්ධනය නිරෝගීව ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම හරහා මානව ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීම දියුණු කර ගැනීම ඒ වගේම තමයි තමුන්ගේ විභවයෙන් අඩුම ගන්න 80% දක්වා මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් අයවැයක් හැටියට ඉස්මතු කරමින් ඒ වගේම මීට වඩා කතා කරන්න තිබෙන කාලය හරස් වීම නිසා ඔබතුමාට මගේ ස්තුතිය උද කරමින් මම නිහඬ වෙනවා.
Thank you. Honorable Minister Jeevan Thondaman, you have 15 minutes.
குழுக்களின் பிரதி தலைவர் அவர்களே, முதலாவதாக நிதியமைச்சர் கௌரவ் பசல் ராஜபக்ஷ அவர்களுக்கு எங்களோட வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறோம். இந்த 2022 காண்டி வரவு செலவு திட்டத்தை சமர்ப்பித்ததில் இப்ப எனது அமைச்சின் சம்பந்தமா 2021 வரவு செலவு திட்டத்தில் பார்த்தீங்கன்னா நாங்கள் வந்து பல்வேறு அபிவிருத்தி திட்டங்களை முன்வச்சோம். ஆனால் உண்மையை சொல்லியாகணும், இந்த தருணத்தில் எங்களால் நினைச்ச அளவு வேலை பார்க்க முடியல. காரணம் என்னன்னா, இந்த கொரோனான்னு ஒரு கொடிய நோய் வந்து மக்களை ஒரு பாரிய அளவு பாதிச்சிச்சு. இப்படி பாதிக்கிற தருணத்தில் எனது அமைச்சியின் அதிகமான வரவு செலவு மெயினாக போயிருக்க விஷயம் வந்து இந்த கோவிடை கட்டுப்படுத்துறதுக்காண்டி தான். குறிப்பாக சொல்லணும்னா, நாங்கள் வந்து பாரம் எடுக்கும் போது கிட்டத்தட்ட நுவரேலியா மாவட்டம் மட்டும் இல்லாமல் நுவரேலியா மாவட்டத்தில் பார்த்தீங்கன்னா கிட்டத்தட்ட ஒரு நாளைக்கு சுமார் 175 கேசஸ் ரெஜிஸ்டர் ஆகிட்டு இருந்துச்சு. இப்படி ரெஜிஸ்டர் ஆகும்போது எங்களோட மக்கள், அதாவது இந்த ரொம்ப கஷ்டத்தில் இருக்க மக்களை, அதாவது பொருளாதார ரீதியாக ரொம்ப கஷ்டத்தில் இருக்க மக்களை வந்து பல்வேறு இடத்துக்கு அனுப்பியிருந்தாங்க, பல்வேறு சென்டர்களுக்கு அனுப்பியிருந்தாங்க. அதனால் முக்கியமாக நாங்கள் ஒரு முடிவு எடுத்தோம் என்னன்னா, எமது அமைச்சின் மூலியமாக தொண்டுமான் கலாச்சார நிலையம், அதாவது ரம்படையில் உள்ள தொண்டுமான் கலாச்சார நிலையமும் தொண்டுமான் தொழிற்பயிற்சி நிலையம் இந்த ரெண்டு சென்டரையும் நாங்கள் வந்து கோவிட் சென்டராக மாற்றுறோம். அது மட்டும் இல்லாமல் மஸ்கேலியா ஹாஸ்பிட்டலுக்கையும் கிளென்கின் ஹாஸ்பிட்டலையும் நாங்கள் திருப்பி புதுப்பித்தோம். இதெல்லாம் பண்ணி கடைசியில் எங்களால் கோவிட் கேசஸை கிட்டத்தட்ட ஒரு 35 கீழே கொண்டாந்தோம். ஆகவே எங்களோட ஒரு பாரிய நிதி ஒதுக்கீடு வந்து இந்த கோவிடை கட்டுப்படுத்துறதுலேயே போச்சு. ஆனாலும் எங்களால் முடிஞ்ச அளவு அபிவிருத்தி செஞ்சோம். உண்மைக்கு சொல்லணும்னா, கௌரவ அமைச்சர் ஜான்ஸ்டன் பெர்னாண்டோ மற்றும் கௌரவ அமைச்சர் நிமல்லான்ஸ் அவர்களுக்கு என்னோட நன்றியை தெரிவிச்சாகணும். ஏன்னா நீண்ட காலமாக மலையகத்தில் பாதை அபிவிருத்தி நடக்கவில்லை. ஸோ இந்த அவங்களோட அமைச்சி மூலியமாக ஜனாதிபதியின் வழிகாட்டல் கீழ் எங்களால் இந்த வீதி அபிவிருத்தியை செய்ய முடிஞ்சு. இன்றைக்கு கிட்டத்தட்ட ஒரு 384 கிலோமீட்டருக்கு வேலையை ஆரம்பிச்சிருக்கோம். அது மட்டும் இல்லாமல் இப்போ 2022 காண்டி வரவு செலவு திட்டத்தில் பார்த்தீங்கன்னா, நாங்கள் வந்து குறிப்பாக மூணு விடயங்களை முக்கியத்துவம் தரப்போகிறோம். அதாவது கல்வி, சுகாதாரம் மற்றும் விளையாட்டுத்துறை. ஏன்னா மலையகத்தில் இந்த மூணுமே ஒரு பாரிய வீழ்ச்சி அடைஞ்சிருக்கு. இந்த மூணுக்கும் முக்கியத்துவம் தந்தால் கட்டாயம் நம்மளால் முன்னேற முடியும். கல்வியில் குறிப்பாக சொல்லணும்னா, எங்களோட பட்ஜெட் மதிப்பீட்டில் கூட கிட்டத்தட்ட 205 மில்லியன் வந்து ஸ்மார்ட் கிளாஸ் உருவாக்குறதுக்கு ஒதுக்கியிருக்காங்க. அது மட்டும் இல்லாமல் நான் கேள்விப்பட்டேன், சமீபத்தில் என் மீது ஒரு குற்றச்சாட்டு வைக்கப்பட்டுச்சு. அது மட்டும் இல்லாமல் அரசாங்கத்து மீது ஒரு குற்றச்சாட்டு வைக்கப்பட்டுச்சு. என்னன்னா, அரசாங்கம் தோட்ட வீடமைப்பு அமைச்சுக்கு வெறும் 500 மில்லியன் தான் ஒதுக்கியிருக்காங்க. இது ஒரு தவறான கருத்து, இதை நான் எடுத்து சொல்லியாகணும் கட்டாயம். ஏன்னா கௌரவ நிதியமைச்சர் சொல்லியிருக்க விஷயம் வந்து 500 மில்லியன் மேலதிகமாக ஒதுக்கப்பட்டிருக்கு மலையக மக்களுக்கு, அதாவது இந்த வீடமைப்புக்கு குறிப்பாக சொல்லுங்க. ஆனால் எனது அமைச்சின் கீழ், அதாவது இந்த வரவு செலவு மதிப்பீடு புஸ்தகத்தை எடுத்து பார்த்தீங்கன்னா 330 பக்கத்தில் தெளிவாக எழுதியிருக்கு, எனது அமைச்சின் கீழ் 2471 மில்லியன் ஒதுக்கியிருக்கு. இந்த ஒதுக்கீடு வச்சு நாங்கள் வந்து மக்களுக்கு என்னென்ன வேலை திட்டங்கள் கொண்டாட போகிறோன்னு தெளிவாக 6ஆம் தேதி சொல்லுவோம். 6ஆம் தேதி எனது அமைச்சிக்கு ஒதுக்கப்பட்ட நாள். அது மட்டும் இல்லாமல் இந்த கோவிட் காலகட்டத்திலையும் எங்களால் முடிஞ்ச அளவு நாங்கள் வேலை செஞ்சுருக்கோம். ஏன்னா இன்னைக்கு மலையகத்தில் பார்த்தீங்கன்னா பல்வேறு இடத்துல அபிவிருத்தி நடந்திருக்கு, நடக்கலன்னு யாராலையும் சொல்ல முடியாது. மலையகத்தை பொறுத்தவரைக்கும் இப்போ இருக்க ஒரு முக்கியமான பிரச்சனை என்னன்னா, எங்களோட சண்டை வந்து அரசாங்கத்தோட இல்லை, எங்களோட பிரச்சனை எங்களோட சண்டை வந்து முழுமையாக கம்பெனியோட தான் இருக்கு. ஏன்னா எல்லாருக்கும் தெரியும், கூட்டப்பந்தத்திலிருந்து இன்னைக்கு இருதரப்பும் வெளியே வந்துச்சு, கம்பெனியும் வெளியே வந்துச்சு, தொழிற்சங்கங்களும் வெளியே வந்தாங்க. அதனாலே இன்னைக்கு பல்வேறு இடங்களில் கஷ்டங்கள் போயிருக்கு. இன்றைக்கு குறிப்பா சொல்லணும்னா மஸ்கேலியான்னு ஒரு இடம், மஸ்கேலியால பாத்தீங்கன்னா அங்க வந்து ரொம்ப மோசமான நிலைமைக்கு மக்கள் தள்ளப்பட்டிருக்காங்க. இதுக்கு காரணம் வந்து எதிர்த்தரப்போ ஆளுந்தரப்போ அரசாங்கமோ கிடையாது, இதுக்கு காரணம் வந்து கம்பெனியோட அடக்குமுறை. ஏன்னா அவங்களை பொறுத்த வரைக்கும் இன்னைக்கு கூட்டப்பந்தோ இல்லை, கூட்டப்பந்தோ இல்லைன்னா அவங்க என்ன அளவுக்கு போவாங்கன்னு காமிச்சிருக்காங்க. கூட்டப்பந்தோ வேணாம் வேணான்னு நிறைய பேர் சொன்னாங்க, இதுக்கு அந்த நாங்க வேணும்னு சொன்னோம். ஆனா இன்னைக்கு கூட்டப்பந்தம் இல்லாத தருணத்துல இன்னைக்கு மக்கள் அவசரப்படுறாங்க. சரி, கூட்டப்பந்தோ இல்ல, கூட்டப்பந்தோ இருந்தா எங்களால பேச முடியாதுன்னு சில பேர் சொல்லியிருந்தாங்க. இன்னைக்கு கூட்டப்பந்தோ இல்ல, ஆனா மக்கள் கஷ்டப்பட்டு இருக்காங்க. அதனாலதான் இலங்கை தொழிலாளர் காங்கிரஸ் இப்ப திருப்பி முன்னால வந்து தொழிற்சங்க நடவடிக்கைகளை எடுக்கும், மக்களுக்கு கட்டாய ஒரு தீர்வு ஒன்று பெற்றுக் கொடுப்போம். 22ஆம் தேதி எங்களுக்கு கம்பெனிமாரோட பேச்சுவார்த்தை இருக்கு, அதுல நாங்க கட்டாய சம்பந்தமா பேசுவோம். அது மட்டும் இல்லாம இந்த ஒரு முக்கியமான விஷயம் சொல்லணும். இப்ப இந்த வீடமைப்புன்னு சொன்னா நீங்க எல்லாரும் ஒரு விஷயம் சிந்திச்சு பாக்கணும். வீடமைப்புன்னு சொன்னா வடக்கு கிழக்குல வீட்டு பிரச்சனை இருக்கு, அது எங்களுக்கு புரியுது. நாங்க போர் நடந்துச்சு, மக்கள் கஷ்டத்துல இருக்காங்க. மலையகத்துக்கு இன்னைக்கு வீடமைப்பு ஏன் இருக்குன்னு எங்களுக்கே தெரியும், ஏன்னா ஒரு உண்மையா பேசி ஆகும். எங்களுக்கு வந்து இருக்க பிரதான பிரச்சனை வீடமைப்பு கிடையாது, இது எல்லாருக்கும் தெரிஞ்சாகும். எங்களுக்கு இருக்க பிரச்சனை வீடமைப்பு கிடையாது, காரணம் என்னன்னா எங்களுக்கு இருக்க பிரதான பிரச்சனை காணி உரிமை. இதை பத்தி நாங்க கவனம் செலுத்த மாட்டேங்கிறோம். வீடமைப்பு சம்பந்தமா பாத்தீங்கன்னா இன்னைக்கு இந்திய அரசாங்கத்துக்கு நன்றி சொல்லி ஆகணும், ஏன்னா ஆக மொத்தம் அவங்க மூலியமா 14,000 வீடுகள் இருக்கு மலையகத்துக்கு. அதே மாதிரி எங்க அமைச்சியின் கீழ் எவ்வளவுதான் நாங்க ட்ரை பண்ணாலும் 1 வருஷத்துக்கு 1,000 வீடு தான் கட்ட முடியும். அப்படி பார்த்தா கூட மலையகத்துல கிட்டத்தட்ட நேற்று கௌரவ உறுப்பினர் சரத் சோன்சங்க அவர்களே சொல்லியிருந்தாரு, கிட்டத்தட்ட 1,00,000 வீடுகள் தேவைன்னு. சோ அப்படி இருக்கும் போது 14,000 வீடுகளுக்கு ஏன் இருதரப்பு சண்டை போட்டுட்டு இருக்கும், இதை இதை வச்சு அரசியல் நாடகம் நடத்திட்டு இருக்கும். மக்களுக்கு அங்க தேவை வந்து காணி உரிமை. 158 வருஷமா அங்க வாழ்ற மக்களுக்கு காணி உரிமை இல்லை, இதான் இருக்கிறதுல பெரிய கொடுமை. எங்களோட மக்கள் வந்து நான் ஏற்கனவே சொல்லியிருக்கேன், எங்களோட மக்கள் ஒன்றும் ரொம்ப மோசமான நிலைமையில இல்லை. அவங்க நினைச்சா வீடு கட்ட முடியும். இன்னைக்கு அவங்க குழந்தைங்க வெளிநாட்டுல சம்பாரிச்சுட்டு இருக்காங்க, கொழும்புல சம்பாதிக்கிறாங்க, அங்கே சில பேர் சுயதொழில் செஞ்சு கௌரவமா வாழ்ந்துட்டு இருக்காங்க. அவங்களுக்கும் இஷ்டம் இருக்கும், என்னோட பூர்வீக இடத்துல நான் வந்து வீடு கட்டணும்னு. 157 வருஷமா இருக்கு அவங்களுக்கு காணி உரிமை இல்ல, 30 வருஷத்துக்கு முன்னால வந்து தூரமா இருக்கு காணி உரிமை. இது எந்த வகையில நியாயம்? இது சம்பந்தமா இதுக்கு ஒரு தீர்வு வரணும்னா, இந்த வீடமைப்பை விட மக்களுக்கு காணியை வழங்குறத ஆரம்பிச்சாங்க. வேற எந்த காணியும் அவங்க வாழ்ற இடத்த அவங்களுக்கு ஒப்படைச்சா போதும். 158 வருஷமா அங்க வாழ்ந்துட்டு இருக்காங்க, முன்னோர்கள் காலத்துல இருந்து வாழ்ந்துட்டு இருக்காங்க. இந்த நாட்டோட இலவச கல்வியை அவங்களோட முதுகுல தான் சம்பாதிச்சு. அப்படி இருக்கும்போது அவங்களுக்கு காணி உரிமை கிடையாது. இதை நோக்கி தான் நம்ம பயணிக்கணும். இதான் இலங்கை தொழிலாளர் காங்கிரஸோட இலக்கும் கூட. அது மட்டும் இல்லாம இந்த மலையகத்துல இருக்க பல்கலைக்கழகம் சம்பந்தமா நிறைய பேர் ஒரு குற்றம் சுமத்துறாங்க, இன்னும் இடம் தேடிட்டு இருக்கோம். ஆமா, இன்னும் இடம் தேடிட்டு இருக்கோம். ஏன்னா ஆரம்பத்துல வந்து சொல்லியிருந்தாங்க, நாங்க வந்து பல்கலைக்கழகம் அமைச்சு தரோம், நீங்க எக்ஸிஸ்டிங் பில்டிங் ஒன்று தாங்கன்னு. நாங்க அன்னைக்கு நினைச்சிருந்தா டிவிடிசியை வந்து பல்கலைக்கழகமா மாத்திருக்க முடியும். நாங்க நினைச்சிருந்தா இன்னும் ஹாட்டன்ல பல்கலைக்கழகம் வந்திருக்கும். ஆனா நாங்க வந்து அப்படி நினைக்கல, நாங்க வந்து தெளிவா சொன்னோம், எங்களுக்கு வந்து புதுசா ஒரு இடம் வேணும், நாங்களே அந்த காணி எடுத்து பண்ணி தரோம். ஏன்னா எங்களை பொறுத்த வரைக்கும் சும்மா பல்கலைக்கழகம் பேருக்கு மட்டும் வந்தா போகாது. நாங்க கொண்டு வரோம் இலங்கையிலேயே முதல் செல்ஃப் சஃபிஷியன்ட் சிட்டி யூனிவர்சிட்டி. செல்ஃப் சஃபிஷியன்ட் சொன்ன காரணம் என்னன்னா, நாளைக்கு ஒரு உதாரணம், நாங்க வந்து இப்ப ரொசிட்டா ஃபார்ம் வந்து தேர்ந்தெடுத்திருக்கோம். இந்த தேர்ந்தெடுத்த காரணம் வந்து, ஏன்னா இந்த நகர பல்கலைக்கழகம் வரும்போது அங்க இருக்க ஸ்டூடெண்ட்ஸுக்கு மட்டும் யூஸா இருக்கிறது மட்டும் இல்லாம அங்க இருக்க மக்களுக்கும் பயனா இருக்கணும். அந்த ஃபார்ம் சுத்தி அந்த பல்கலைக்கழகம் பண்ணா ஒரு அக்ரிகல்ச்சர் யூனிவர்சிட்டி கொண்டாட முடியும். நாங்க தேர்தல் வாக்குறுதி இதுதான் தந்திருந்தோம். அக்ரிகல்ச்சர் யூனிவர்சிட்டி மட்டும் இல்லாம ஐடி சப்ஜெக்ட்ஸ் உள்ளார வாங்க முடியும். சோ இப்படி பண்ணா பிராக்டிக்கல் எக்ஸ்போஷரும் இருக்கு. நான் இன்னைக்கு சொல்றேன், இந்த உயர் சபையில மலையகத்துல பல்கலைக்கழகம் கட்டாயம் வரும், அதுவும் ஈத்தோக்கானாலதான் வரும். இதை யாராலையும் மாத்த முடியாது. அதே மாதிரி எதிர்த்தரப்பு கிட்ட ஒரு கோரிக்கை வெட்டும். இதை வந்து ஏன்னா நான் ஒரு விஷயம் காமிச்சிருக்கேன், கடந்த சில ஆண்டுகளா பாத்தீங்கன்னா குறிப்பா சொல்லணும்னா எதிர்த்தரப்புல இருக்க மலையகத்தை சார்ந்த பிரதிகள் குறிப்பா சொல்லணும்னா எப்பவுமே பாருங்க, யார் வந்தாலும் எந்த அரசாங்கம் வந்தாலும் நமக்குள்ளாரதான் பிரச்சனை வருமே தவிர மக்களுக்காண்டி நம்ம பேசுறது. இந்த தவறை நம்ம ஏத்துக்கணும். நான் பெரியவரா நீ பெரியவரான்னு பேசி பேசி கடைசியில் மக்கள் தான் பாதிக்கப்படுறாங்க. எதிர்த்தரப்புல அவங்க இருக்காங்க, ஆளுந்தரப்புல நாங்க இருக்கோம். அடுத்த காலகட்டத்தில் பார்த்தா சொல்ல முடியாது நாங்க எதிர்த்தரப்புல இருப்போம், அவங்க ஆளுந்தரப்புல இருப்பாங்க. ஆனா இதுல பொதுவா இருக்கிறது மக்கள். அவங்களுக்கு உதவி செய்யணும்னா நான் அரசியல் ரீதியா யாரையும் ஒன்றுனே சொல்லு, ஆனா ஒரு பொதுவான பிளாட்ஃபார்முக்கு வந்தாகும், மக்களுக்கு இருக்க பிரச்சனைகள் சம்பந்தமா பேசி ஆகணும். இப்ப ஏன்னா நான் கவனிச்சா அதாவது சொல்லியிருந்தாங்க, தோட்ட வீடு அமைப்பு அமைச்சுக்கு வெறும் 500 மில்லியன் தான் ஒதுக்கி இருக்கேன். இதை சொன்னவர் வந்து ஒரு படித்தவர், அவருக்கு நல்லா தெரியும். அவர் முன்னாலதான் புஸ்தகம் இருக்கு, அங்க எழுதி இருக்க 2,471 மில்லியன் ஒதுக்கி இருக்கேன். அப்புறம் ஏன் 500 மில்லியன் சொல்லணும்? இதை மக்களை திசை திருப்புறது. அதே மாதிரி இன்னொரு நபர் சொல்லியிருந்தாரு, சௌமியமூர்த்தி தொண்டமா ஞாபகார்த்த மன்றத்துக்கு மன்றத்தில் வேலை செய்யற ஊழியர்களுக்கு அரசாங்கம் சம்பளம் போடலன்னு. யார் சொன்ன சம்பளம் போடலன்னு? நாங்க சம்பளம் கட்டி 10 நாள் ஆச்சு. சோ இந்த மாதிரி தவறான வதந்திகளை கிளப்புறத நிப்பாட்டியாகணும். எனக்கு உண்மைக்கு சொல்றேன், எனக்கு வந்து வருத்தமா இருக்கு. ஏன்னா எல்லாத்துலயும் அரசியல் செய்யணும்னா அது சரியில்லை. மற்ற இடத்துல அரசியல் நடக்குது, அதை நான் ஏத்துக்கிறேன், சரி அதெல்லாம். ஏன்னா அப்படிதான் அரசியல் இங்க நடக்கும், அந்த அந்த மாதிரி நாடுதான் இது. ஆனா மலையகத்தை பொறுத்த வரைக்கும் மக்கள் கஷ்டத்துல இருக்காங்க. இங்க வந்து அரசியல் பண்ணி பண்ணியே கடைசியில பின்தங்கின கூட்டம் தான் நாங்க. இல்ல அரசியல் பண்ணாம ஒரு விஷயம் நான் திருப்பி சொல்றேன், அரசியல் ரீதியா ஒன்றிணையணும்னு சொல்றேன், தொழிற்சங்க ரீதியா கூட ஒன்றிணைய தேவையில்லை. நாங்க தொழிற்சங்க நடவடிக்கை எத்தி எங்க மக்களை காப்பாத்த எங்களுக்கு தெரியும். ஆனா எங்களை பொறுத்த வரைக்கும் ஒரு பொது பிரச்சனை வந்துச்சுன்னா அது எல்லாருக்கும் ஒன்னாதான் குரல் கொடுத்தாங்க. இது எங்களோட அபிப்பிராயம். அது மட்டும் இல்லாம இன்னும் சில முக்கியமான விஷயங்கள் சொல்லணும். சில பேர் வந்து குறிப்பிட்டிருந்தாங்க நேற்று, அதாவது மக்கள் மீது இந்த வரவு செலவு திட்டம் வந்து சுமை ஏற்றது, அதாவது இதுல வந்து இந்த வரிகளை கொண்டு வந்து நிறைய பிரச்சனைகள் வருது. இந்த வரவு செலவு திட்டத்துல தெளிவா எழுதி இருக்கு, இந்த வரிகள் அதாவது இந்த வரிகளை வந்து உருவாக்குனது வந்து பணம் இருக்கிற நிறுவனத்துக்கு மட்டும்தான். இது வந்து ஏழைகளுக்கோ இல்லாட்டி வறுமை கோட்டின் கீழே இருக்கவங்களுக்கோ இல்லாட்டி அந்த மிடில் கிளாஸ் அப்பர் அண்ட் லோவர் அவங்களுக்கோ கிடையாது. ஏன்னா இந்த கோவிட் காலகட்டத்தில் ஒரு விஷயம் எல்லாருக்குமே நல்லா தெரியும், the rich got richer and the poor got poorer. காசு இருக்கவங்க இன்னும் சம்பாதிச்சாங்க, காசு இல்லாதவங்க இன்னும் குறை கிடைச்சாங்க. அப்படி இருக்கும்போது காசு இருக்கவங்க மேல வரி வரி கட்ட சொன்னா என்ன தவறு? இதுல எந்த விதமான தவறும் கிடையாது. ஆகவே அது மட்டும் இல்லாம இதுதான் முதல் வரவு செலவு திட்டம். கௌரவ நிதியமைச்சருக்கும் நாங்க நன்றி சொல்லியாகணும். ஏன்னா முதல் வரவு செலவு திட்டம் மக்கள் மீது எந்த விதமான சுமையும் எந்த விதமான பாரமும் இல்லாம ஒரு வரவு செலவு திட்டத்தை உருவாக்கி இருக்காங்க. அது உண்மைக்கு வரவேற்கத்தக்க விஷயம் தான். அது மட்டும் இல்லாம சொல்ல விட சிறந்தது செயல். எங்களுக்கு எப்படி பார்த்தாலும் என்னதான் வரவு செலவு திட்டம் புஸ்தகமோ இல்லாட்டி வரவு செலவு திட்டத்துல எவ்வளவு காசு ஒதுக்கீடுன்னு சொன்னாலும் செயல்ல காமிச்சாகும். நாங்க ஏத்துக்கிறோம், ஒரு வருஷம் மக்கள் அதிருப்தியில இருக்காங்க. ஏன்னா எங்களுக்கும் இந்த கொரோனாவை எப்படி தாண்டி வரதுன்னு புரியல. இப்ப கொஞ்சம் கொஞ்சமா வந்திருக்கும், ரேட் ஆஃப் வேக்சினேஷன் பாத்தீங்கன்னா 70% தாண்டி இருக்கும். கட்டாயம் நம்ம இங்க இருந்து முன்னேற முடியும். இப்ப 2 வாரத்துல 19,000 டூரிஸ்ட் வந்திருக்காங்க. நம்மளோட டூரிசம் இண்டஸ்ட்ரியும் கொஞ்சம் கொஞ்சமா திருப்பி வரும். சோ ஆகவே தயவு செய்து மக்கள் இவ்வளவு நாள் பொறுமையா இருந்ததுக்கு ஆளுங்கரப்பு சார்பா நான் என்னோட நன்றியை தெரிவிச்சுக்கிறது மட்டும் இல்லாம கட்டாயம் எதிர்காலத்துல எங்களால இதை திருப்ப முடியும். எங்களுக்கு எங்க மேல நம்பிக்கை இருக்கு. இந்த நம்பிக்கை இருக்கனாலதான் மக்கள் எங்களுக்கு வாக்களிச்சு இங்க உட்கார வச்சிருக்காங்க. இந்த சபையிலே தமிழ் வாக்கெடுப்புல பாத்தீங்கன்னா நான் தான் அதிகமான அளவு வாங்கியிருக்கேன் இந்த நாட்டில், 1,09,000 வாக்கு. அப்படி இருக்கும் போது எனக்கு நம்பிக்கை இருக்கு எங்களால இதை திருப்ப முடியும். பிரச்சனைகள் இருக்கு, ஆனா இந்த பிரச்சனைகளை தாண்டி போறது தான் சாமர்த்தியம். அது எங்களால முடியும். அது மட்டும் இல்லாம அது அரசு தரப்பா இருக்கட்டும் எதிர்த்தரப்பா இருக்கட்டும் ஒரே ஒரு வேண்டுகோள் சொல்ல, இப்ப இருக்க காலகட்டத்தில் ஹெல்த் அத்தாரிட்டிஸ் அதாவது இந்த சுகாதாரத்துறையில் இருக்க ஊழியர்களுக்கு தான் இந்த கோவிடோட பாதிப்பு எவ்வளவுன்னு தெரியும். ஸோ அப்படி இருக்கும்போது அவங்க வந்து அவங்க தான் உண்மையான எக்ஸ்பர்ட்ஸ், அவங்க வந்து அட்வைஸ் பண்ணியிருக்காங்க தயவு செய்து கூட்டம் கூடாதீங்க, கிளஸ்டர்ஸ் ஃபார்ம் ஆகும், கோவிட் வரும். அப்படி சொல்லும் போது கூட நம்ம அந்த பேச்சை கேட்க மாட்டேங்கிறோம். அது யாரா இருந்தாலும் சரி, இப்ப சமீபத்தில் எதிர்த்தரப்பு வந்து கொழும்புல ஒரு ப்ரொடெஸ்ட் நடத்துறாங்க, அதுக்கு போய் கேட்டா அவங்க சொல்றாங்க இல்ல யூஎன்பியும் தான் நடத்துறாங்க ஜேவிபியும் தான் நடத்துறாங்க, நாங்க பண்ணா என்ன தப்புன்னு. ஸோ அப்படி சொல்லிட்டு இருக்கும் போது அது வந்து ஒரு அந்த சமூக பொறுப்பு இல்லாம நடக்கிற விஷயம். ஸோ வாட் ஐ வுட் லைக் டு சே இஸ் ஜஸ்ட் ஃபைனலி ஃபார் ஆல் தி பீப்புள் ஹூ ஆர் வாட்சிங் திஸ், இட்ஸ் ஜஸ்ட் அ சிம்பிள் ஸ்டேட்மெண்ட் தட் நீட்ஸ் டு பி நோன். ரிகார்ட்லெஸ் ஆஃப் தீஸ் ப்ரொடெஸ்ட் அண்ட் ஆல் தட், tomorrow if anybody in your family, I mean the general public, tomorrow anybody in your family, let it be your aging grandmother or your infant, whoever, if anybody susceptible to COVID contracts COVID, not one politician is going to come and make sure everything is okay in your family. You have to look after your own family at this point of time. And regardless of these protests, there are innovative ways you can protest. Nobody is saying you shouldn't protest. You can come up with ways on how to protest, but that doesn't mean you bring people and put them together and cause a spread like this. This is highly irresponsible. And honestly, I am very disappointed as a young member of parliament to witness all this in the past 1 year. And however, I would also like to say that we have tried our best to control COVID.
Honorable Minister, please wind up.
Thank you. We have tried our best to control COVID, and as far as I'm concerned, we have successfully increased our rate of vaccination to 70%. But still, I believe it's not enough. I believe we should let go of our political differences and come together, regardless of opposition or ruling party, to come to a solution. Thank you.
Order, please. The parliament will meet at 1 o'clock after lunch. Thank you.